ආයිබෝන්ද වේ පුතේ. සියලු දෙනාටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ මග පෙන්වීම යටතේ දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවනු ලබන ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ රුහුණු සේවය මගින් විකාශනය වන රුහුණු ගුරුගෙදර අධ්‍යාපනික වැඩසටහන සමගයි ඔබ මේ සම්බන්ධ වෙන්නේ. තින්දුවේ පුතේ, පාඩම ඉදිරිපත් කරන මම තංගල්ල කලාප අධ්‍යාපන කාර්යාලයේ හිටපු බුද්ධ ධර්මයේ ගුරු උපදේශිකා වර්තමානයේ හිඳලි කන්ට විදුහලේ විදුහල්පති WMP දමයන්ති. දුවේ පුතේ, මම අද ඔබට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ 11 ශ්‍රේණියේ 5 පාඩම. ඒ කියන්නේ ආදර්ශවත් චරිත කියන පාඩම. ඉතින් දුවේ පුතේ, අපේ රට, අපේ ජාතිය, ආගම, භාෂාව, සාහිත්‍ය වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් කර අති උදාර චරිත දෙකක් ගැන තමයි අද අපි කතා කරන්නේ. එක් චරිතයක් තමයි ධර්මදර, විනයදර, ශික්ෂාකාමී මහතෙර නමක් වුණු අති උදාර, අති පූජනීය රේරුකානේ චන්දිමිල මහනාහිමියන් වහන්සේ. ඒ වගේම අනිත් චරිතය තමයි අනගාරික ධර්මපාලතුමාගේ චරිතය. ඉතින් මුලින්ම අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ දුවේ පුතේ, අතිපූජ්‍ය රේරුකාරේ චන්ද විමල හිමියන් වහන්සේ, හිමිපාණන් වහන්සේ පිළිබඳව. ඉතින් දුවේ පුතේ, සම්බුද්ධ ශාසනය රැකිලා තියෙන්නේ මේ සිල්වත්, ගුණවත්, උගත් ශ්‍රාවකයන් වහන්සේලා නිසා. ඒ කියන්නේ නැත්තම් කොච්චර උස බුදු පිළිම වහන්සේලා තිබුණත්, සුවිශාල වෙහෙර විහාර තිබුණත්, ඒ වස්තුන් බුදුසසුන රැකගන්න අපහසුයි. ඉතින් භික්ෂුන් වහන්සේලා හොඳින් ධර්මයේ ඉගෙනගෙන, ධර්මය හදාරලා, ධර්මයේ පිළිබඳ අවශ්‍ය කරුණු ලේඛනගත කරලා පවත්වාගෙන යෑම නිසා තමයි බුදුසසුන පැවැත්වලා තියෙන්නේ, ආරක්ෂා සහිතව බුදුසසුන පවතින්නේ. ඉතින් අපේ සම්බුද්ධ සසුන රැකගන්න මෑත කාලයේ ක්‍රියා කළ ශ්‍රේෂ්ඨ යතිවරයන් නම තමයි හේරුකාණේ චන්දවිමල මහනාහිමිපාණන් වහන්සේ කියලා කියන්නේ. ඉතින් මේ රේරුකාරේ චන්දවිමල හිමියන් කියන්නේ උපකලින් උපත ලැබුවේ කොළඹ දිස්ත්‍රික්කයේ බණ්ඩාරගම ආසන්නේ අධිකාරී පත්වේ රයිගම් කෝරලේ රේරුකාන කියන ගමේ. එතකොට මෙන්න මේ ගමේ හිටියා දොන් බස්තියෙන්ද පවුලිස් ගුණවර්ධන මහත්මයා. ඒ වගේම එතුමාගේ බිරිඳ මුණසිංහගේ පොඩි නෝනා මාතාව. මෙන්න මේ දෙපළට පුතෙක් උපන්නා 1897 ජූලි මාසේ රුබෙල් ගුණවර්ධන කියලා ඒ දරුවාගේ නම හැඳින්වුවා, රුබෙල් ගුණවර්ධන කියලා. ඒතර මේ පවුලේ 6 හිටියා. මෙන්න මේ 6 යුත් පවුලේ වැඩිමලා හැටියට මේ රුබෙල් ගුණවර්ධන දරුවා හැදුනා වැඩුණා. මෙන්න මේ දරුවා එතකොට පොඩි කාලේ අධ්‍යාපනය ලබා ගන්න ගියා අල්ලපු ගමේ තිබුණ වීදියේ ගොඩ කියන පාසලට. ඒ පාසලට ගිහිල්ලා දෙවනි පන්තිය දක්වා ඉගෙන ගත්තා ඒ පාසලේ. මෙන්න මේ කාලේදී බුරුමේ ඉඳලා පැමිණිය වැඩම කරලා හිටියා විනයාලංකාර කියලා හිමිපාණන් වහන්සේ නම හොරණ ප්‍රදේශයේ වැඩම කරලා උන්වහන්සේ බුරුමේ නිසා හොඳින් සිංහල දැනුගත් නැති වුණාට තමන්ට පුළුවන් ආකාරයෙන් ගමේ ජනතාවට, අසල්වැසි ජනතාවට ධර්මයේ දේශනා කරා. මෙන්න මේ ධර්ම දේශනාවල විශේෂත්වයක් තිබුණා. මොකක්ද දන්නවද දූපතේ විශේෂත්වය? මේ ධර්ම දේශනාවල වැඩිපුරම හොඳින්ම විශේෂත්වයක් වෙලා කතා කරුණේ මහානකමේ අග, ඒ කියන්නේ පැවිදි ජීවිතයේ අගය පිළිබඳ, පැවිදි ජීවිතයේ අගය පිළිබඳ තමයි වැඩිපුර කතා කරේ. ඒ කියන්නේ පුරුම රටේ වැඩි දෙනෙක් ටික කාලයක් හරි පැවිදි වෙලා ජීවිතේ ගත කරන නිසා වෙන්නේ නැති, ඒ වගේ මහානකමේ අගය ගැන උන්වහන්සේත් දේශනා කරන්නේ නැත්තේ. මෙන්න මේ දේශනා අහලා මේ ගමේ කවුරුත් තමන්ගේ දරුවෙක් පැවිදි කරන්න කැමැත්ත ප්‍රකාශ කරා. අන්න ඒකේ ප්‍රතිඵලයක් හැටියට දෙමාපියන්ගේ ආශිර්වාදය මැද්දේ දරුවෝ 27 දෙනෙක් පැවිදි වෙන්න සූදානම් වෙනවා. එතකොට මෙන්න මේ දරුවෝ 27 දෙනා පැවිදි වුණා බුරුමේ ජාතිකයේ විනයාලංකාර හාමුදුරුවන් වහන්සේ විසින්. එතකොට 1906 ජනවාරි 8 වෙනිදා පාසල් අධ්‍යාපනය නතර කරලා මෙන්න මේ රුබෙල් කුණවර්ධන කියන දරුවා පැවිදි ජීවිතයට ඇතුළත් වුණා. ඔහු පැවිදි වීමෙන් පස්සේ හැඳින්වුවා රේරුකාණේ චන්දී විමල හිමිපාණන් හැටියට. ඉතින් මෙන්න මේ සාමණේරයන් වහන්සේලා සියලු දෙනාම ටික කාලෙකින් බුරුමයට වැඩම කළා අර විනයාලංකාර හිමිපාණන් වහන්සේත් එක්ක. ඉතින් මේ වෙද්දී මේ සාමණේරයන් වහන්සේලා සියලු දෙනාම සිංහල භාෂාව තමයි හොඳින් දැන සිටියේ. බුරුමයට වැඩම කරාට බුරුමේ තියෙන භාෂාව පිළිබඳ හොඳ අවබෝධයක් තිබුණ නැහැ. ඉතින් බුරුමයට ගිහිල්ලා ඉගෙන ගන්න තියා ඒ බුරුම භාෂාව කතා කරන්නත් අපහසු තත්ත්වයක තමයි උන්වහන්සේලා හිටියේ. හැබැයි ඉතින් වැඩි කාලයක් නොගිහිල්ලා මෙන්න මේ සාමණේරයන් වහන්සේලා බුරුම භාෂාව ඉගෙන ගත්තා. ඒ අතර සූත්‍ර විනය අභිධර්මයේ හොඳින් ප්‍රගුණ කරා. ත්‍රිපිටකය විතරක් නෙමේ තමන්ගේ ජීවිතයට අවශ්‍ය ඇවතුම් පැවතුම් වගේම භාවනාව පිළිබඳවත් හොඳට ඉගෙන ගත්තා. ඉතින් බුරුමේ භික්ෂුන් වහන්සේලා වෙතින් අධ්‍යාපනය ලැබූ මේ සාමණේරයන් වහන්සේලා අතරින් රේරුකාණේ චන්දී විමල හිමියන් විශේෂ දක්ෂතාවයක් දක්වා ඉගෙනීම සඳහා. එතකොට මෙන්න මේ චන්දී විමල හිමියන් වහන්සේ බුරුම භාෂාව හොඳට ඉගෙන ගත්තා. ඒ වගේම ලියන්න කියවන්න හොඳට දක්ෂතාවයක් උන්වහන්සේ තුළ ඇති වුණා. ඒ ආකාරයෙන් වසර 10ක් තරම් කාලයක් බුරුමේ අධ්‍යාපනය ලබාගෙන උන්වහන්සේ 1917 ඔක්තෝබර් 26 වෙනි දින බුරුම රටේ ධම්මිකාරාම සීමාවේදී උපසම්පදාව ලබා ගත්තා. උපසම්පදාවෙන් පස්සේ තමයි අපේ රටට වැඩම කරන්න දෙමටගොඩ මහා විසුද්ධාරාම කියන විහාරස්ථානයට වැඩම කරනවා. ඒ පන්සලේ වැඩ හිටිය සිරිධම්ම කියලා හාමුදුරුවන් වහන්සේ නමක්. උන්වහන්සේ අභිධර්මය ඉගැන්නුවා. එතකොට එතනට ඒ පන්තියට ගිහිල්ලා මේ වැඩම කළා රේරුකාරේ චන්දවිමල හිමිපාණන් වහන්සේ උගන්වන ආකාරය බලා සිටියා. ටික දෙනකින් අභිධර්මය ඉගැන්වීමේ කටයුතු වල යෙදුණා චන්දී විමල හිමිපාණන් වහන්සේ. ඉතින් සිංහල පිළිබඳ ලොකු දැනුමක් නොතිබුණු නිසා උන්වහන්සේ ජාතක පොත, සද්ධර්ම රත්නාවලිය, පූජාවලිය වන පොත්පත් කියවල සිංහල පිළිබඳ දැනුම වැඩි දියුණු කරගත්තා. ඉතින් පොතේ ඊට පස්සේ පොත්පත් ලියන්න ඉතාමත් දක්ෂ වුණා මේ හිමිපාණන් වහන්සේ. උන්වහන්සේ විසින් රචනා කළ මුල්ම ග්‍රන්ථය තමයි නිර්වාණ විනිශ්චය. මතක තියාගන්න මොකද රේරුකාරේ චන්දවිමල හිමියන් රචනා කළ මුල්ම ග්‍රන්ථය, නැත්නම් පළමු ග්‍රන්ථය නිර්වාණ විනිශ්චය. ඒතර මේ අර සිංහල භාෂාව පිළිබඳ හසල දැනුමක් නොතිබුණු නිසා මේ නිර්වාණ විනිශ්චය නැමැති ග්‍රන්ථයේ භාෂාව ටිකක් සංකීර්ණ බවකින් යුත්තේ කියලා උන්වහන්සේම සමහර තැන්වල සඳහන් කරලා තියෙනවා. ඉතින් දුවේ පුතේ මේ චන්දවිමල හිමිපාණන් වහන්සේ ග්‍රන්ථ 25කටත් වඩා වැඩි ප්‍රමාණයක් රචනා කළා තියෙනවා. අපි කියවනේ පළවෙනි ග්‍රන්ථයේ නිර්වාණ විනිශ්චය. ඊට අමතරව තවත් පොත්පත් රචනා කළා තියෙනවා. ඉතින් මෙන්න මේ පොත්පත් රචනා කිරීමේදී උන්වහන්සේ තුළ පුදුම දක්ෂතාවයක් තමයි තිබුණේ. මොකද උන්වහන්සේ පොත්පත් ලියුවට තමන් ලියූ දෙයක් නැවත කපලා හරිවැරදි හැදීමක් කරේ නැහැ. කටුසටහන් ලියලා නැවත ලිවීමක් නිවැරදි කළ ලිවීමක් කරෙත් නෑ. උන්වහන්සේ එක වතාවෙම ලියන පොත් ලියල එක මුද්‍රණයට යැවීම තමයි උන්වහන්සේ විසින් සිදු කරේ. බලන කොච්චරනම් හැකියාවක් දක්ෂතාවයක් තියෙන උනද එක්වරින්ම පොතක් ලියලා වෙනසක් නොකර මුද්‍රණාලයට යවන්න තරම් දක්ෂතාවයක් උන්වහන්සේ තුළ තිබුණා. ඒ වගේම දුවේ පුතේ ඒ උන්වහන්සේ රචනා කළ ග්‍රන්ථ 25කටත් වැඩිය කිව්වනේ. මේ අතර ප්‍රකට ග්‍රන්ථ කීපයක් තියෙනවා. පොහොය දිනය, ධර්ම විනිශ්චය, බෞද්ධයාගේ අත්පොත, පාරමිතා ප්‍රකරණය, අභිධර්ම මාර්ගය. මතකයි නේද උන්වහන්සේ රචනා කර පොත් මොනවද? පොහොය දිනේ, පොහොය දිනේ උපෝසත, අෂ්ටාංග සීලය සමාදන් වෙලා පොහොය දවසේදී කොහොමද සිල්වත් අය උපාසක උපාසිකාවන් ගත කළ යුතු ආකාරය ගැන තමයි පොහොය දිනේ ග්‍රන්ථය සඳහන් වෙන්නේ. ධර්ම විනිශ්චය කියන්නේ ජනතාවට මතු වෙච්ච දහම් කරුණු 100කට පිළිතුරු සැපයන ග්‍රන්ථයක් තමයි ධර්ම විනිශ්චය කියලා කියන්නේ. ඒ වගේම බෞද්ධයාගේ අත්පොත කියන්නේ කොහොමද බෞද්ධ ජීවිතයක් ගත කරන්න කියන එක සඳහන් වෙනවා. ඒ වගේම පාරමිතා ප්‍රකරණය කියන්නේ දස පාරමිතා පිළිබඳ දීර්ඝ විස්තරය සඳහන් වෙන පොත. අභිධර්ම මාර්ගය කියලා කියන්නේ අභිධර්මයේ ඉගෙන ගන්න කැමති අයට වෙනුවෙන් ලියවෙච්ච පොත. ඉතින් මේ පොතේ මෙහෙම උන්වහන්සේ විසින් පොත්පත් රචනා කරාට උන්වහන්සේ විශ්වවිද්‍යාලයේ ගිහිල්ලා හෝ එහෙම නැත්නම් පිරිවෙන් අධ්‍යාපනයක් ලබාගෙන තිබුණේ නැහැ. උන්වහන්සේ පොත්පත් රචනා කළේ බුරුමේ පන්සල් වලින් ලබාගත් අධ්‍යාපනයෙන්, ඒ වගේම භාවනා කරලා ලබාගන්නපු අත්දැකීම් වලින්. කොච්චරද උන්වහන්සේගේ පොත්පත් ලිවීමේ දක්ෂතාවය කියනවා නම් සමහර අධ්‍යාපන ආයතන වලින් වගේම සමහර විශ්වවිද්‍යාල වලින් උන්වහන්සේට විවිධ උපාධි පිරිනැමුණා. ප්‍රාචීන භාෂෝපාකාර සමාගම් මගින් පාලි සංස්කෘත සිංහල භාෂා පිළිබඳ හැසල දැනුමක් ඇති අයට දෙනු ලබන උපාධි සම්මානයක් වුණු සම්මාන පණ්ඩිත කියන උපාධිය උන්වහන්සේට ලැබුණා. ඒ වගේම විද්‍යාලංකාර විශ්වවිද්‍යාලය කියන්නේ දැන් වර්තමානයේ හඳුන්වන්නේ කැලණිය විශ්වවිද්‍යාලය කියලා. මේ කැලණිය විශ්වවිද්‍යාලය මගින් අභිධර්මයේ පිළිබඳ මහාචාර්ය පදවියක් ලැබුණා. ඒ වගේම කැලණිය විශ්වවිද්‍යාලය මගින්ම 1963 සාහිත්‍ය චක්‍රවර්ති උපාධිය ලැබුණා. මෙන්න මේ ආකාරයට උපාධි ලැබුණ විශ්වවිද්‍යාලවලින්. ඒ වගේම 1995 වර්ෂයේදී අමරපුර මහා සංඝ සභාව මගින් අමරපුර මහා මහෝපාධ්‍යාය ශාසන සෝභන කියන ගෞරව නාමය උන්වහන්සේ වෙත පිරිනැමුණා. එතකොට අපි කිව්වනේ, මම කිව්වනේ මේ විවිධ උපාධි පිරිනැමෙන උන්වහන්සේ පිරිවෙන් අධ්‍යාපනය ලබාගෙනවත් එහෙම නැත්නම් විශ්වවිද්‍යාලයකට ගිහිල්ලවත් නෙමේ. ඉතින් දුවේ පුතේ කෙනෙක්ගේ දක්ෂතාවය සොයසාහයෙන් ගොඩනගා ගන්න පුළුවන් කියන එක අපට පැහැදිලි වෙනවා. ඉතින් රේරුකාරය චන්දවිමල හිමියන්ට කොච්චර ගරු නම්බුනාම ලැබුණත්, කෙතරම් උගත්කම් තිබුණත් උන්වහන්සේ ගත කළේ ඉතාම අල්පේච්ඡ චම් ජීවිතයක්. උන්වහන්සේ පොත්පත් ලිව්වට පොත්පත් ලිව්වේ පුටුවේ ඉඳගෙන කුඩා ලෑලි කැල්ලක් මත තියාගෙන තමයි මේ පොත් ලිව්වේ. උන්වහන්සේට ඕනනම් වටිනා මේ ඇඳපුටු මේස ඇතිරලි ආදිය පරිහරණය කරන්න තිබුණා. සුඛෝපභෝගී ජීවිත ගත කරන්න තිබුණේ. උනාට උන්වහන්සේ ඒවට එහෙම කැමති වුණේ නැහැ. උන්වහන්සේ අල්පේච්ඡ ජීවිතයක් තමයි ගත කරේ. ඒ වගේම දුවේ පුතේ උන්වහන්සේ කොච්චර පොත්පත් රචනා කරත් උන්වහන්සේ පොත්පත් රචනා කරේ මුදල් උපය ගැනීමේ අදහසින්. මේ දැන් වර්තමානයෙන් බැලුවම ගොඩක් අය පොතක් ලිව්වම බලන්නේ මේක මුද්‍රණය කරලා කොහොම හරි මුදල් උපය ගන්න ඕන කියලා. උන්වහන්සේ තුල මුදල් ඉපය ගැනීමේ අරමුණක් තිබුණ නැහැ. උන්වහන්සේ පොත්පත් රචනා කළේ ධර්ම දාණය සඳහාමයි. ඒ බව උන්වහන්සේගේම ග්‍රන්ථයක මෙන්න මෙහෙම සඳහනක් කරලා තියෙනවා. මම පොත් රචනා කළේ මුදල් හම්බ කිරීමේ අදහසින් නොවේ. මගේ පොතක් වෙන කවුරුන් හෝ මුද්‍රණය කළාට, මගේ පොත්වල කොටස් උපුට ගත්තට, මගේ නමක්ම කළා වෙන කෙනෙකුගේ නමින් මුද්‍රණය කළාට මගේ නම් කිසිම විරුද්ධත්වයක් නැහැ කියලා, ඒ වගේම ඒක නීති විරෝධී වුණාට මගේ නම් තහනමක් නැහැ කියලා උන්වහන්සේ ප්‍රකාශ කළා තියෙනවා. ඒ කියන්නේ ඒකෙන් පැහැදිලි වෙන උන්වහන්සේගේ පරාර්ථකාමී බව. අනිත් අය ධර්මයට යොමු කරන්න පොතපත ලියා ඇති ආකාරය ගැන අපට පැහැදිලි වෙනවා. ඉතින් උන්වහන්සේ භාවනාව ගැන පොත්පත් රචනා කළ තිබුණේ උන්වහන්සේ ලබාගත්තු තම භාවනාව තුළින් ලබාගත් අත්දැකීම් තුළින්මයි. එතකොට දුවේ පුතේ උන්වහන්සේ චාමල්පේච ජීවිතයක් ගත කරා. උන්වහන්සේ අවසන් කටයුතු සම්බන්ධවත් ලියලා තිබුණා. උන්වහන්සේ අවසන් කටයුතු කිරීම සම්බන්ධව සඳහන් කරලා තිබුණා ලොකු ආදාහන උත්සව පවත්වන්න ඕනේ, මහා චිත්තක ඕන නැහැ, තොරණ ගැසීම ආදී කටයුතු නැතුව දර ගොඩක් ගහලා තමන් වහන්සේ දවල් විවේක ගන්න ඇඳ පිටින්ම තමන් ආදාහනය කරන කියලා සිරුර දින ගණන් තබා ගන්න එපා කියලා සඳහන් කළා තිබුණේ. තින් උන්වහන්සේ අපවත් වුණාට පස්සේ චාම් උත්සවයක් තමයි පැවැත්වුවේ. ඉතින් උන්වහන්සේගේ චරිතෙන් ගන්න පුළුවන් ආදර්ශය තමයි අධ්‍යාපනය ලැබිය යුතු කාලේ අපි අධ්‍යාපනය ලබා ගන්න ඕන. ඒ වගේම තමන් තුළ පවතින දැනුමෙන් අනිත් අයටත් අපි සේවයක් කරන්න ඕන කියන එක, ඒ වගේම චාම් අල්පේච්ච ජීවිතයක් ගත කළ යුතුයි කියන එක, එතකොට රට ජාති ආගම වෙනුවෙන් අපි සේවයක් කළ යුතුයි කියන එක. දුවේපොතේ ඊළඟට අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ අනගාරික ධර්මපාලතුමාගේ චරිතය පිළිබඳව. ඉතින් අපේ රට ජාති ආගම වෙනුවෙන් කටයුතු කළ ශ්‍රේෂ්ඨ පුජ්‍යලේක ඇඩිට අපි හඳුන්වන්න පුළුවන් අනගාරික ධර්මපාලතුමා. තොර අපේ රට පෘතුගේසි, ලංදේසි, ඉංග්‍රීසි ජාතීන්ට යටත් වෙලා තිබුණු කාලේ අපේ රටේ වාසනාවට මෙන්න මේ ධර්මපාලතුමා මෙලොව එළිය දකිනවා. ඉතින් 1864 සැප්තැම්බර් මාස 17 වෙනි දින අනගාරික ධර්මපාලතුමා මෙලොව එළිය දකිනවා. මෙතුමාගේ දෙමාපියන් තමයි දොන් කරොලි සේවා විතාන සහ මල්ලිකා ධම්මවර්ධන මැතිණිය. ඉතින් මේ දරුවට මුලින්ම නම තැබුවා ඩේවිඩ් හේවා විතරණ කියලා. මේ දරුවා මේ කාලෙදි මොකද සිංහල නංගම් පවා මිනිස්සු භාවිතා කරන්න අකමැති වුණා. ඒ නිසා තමයි ඩේවිඩ් කියන නම යෙදුවේ. ඒ වගේම බෞද්ධ ආගම අදහන්නවත් අකමැති කාලයක්, ලැජ්ජාවට පත් වෙන පුළුවන් කාලයක තමයි අපිට මේ ශ්‍රේෂ්ඨ විරුවානන් අපට පහළ වුණේ. ඉතින් මේ ධර්ම මේ තරුණ ඩේවිඩ් හේවා විතරණ දරුවා මුලින්ම මිෂනාරි පාසල් වලින් අධ්‍යාපනය ලබා ගත්තේ. පාසල් තුලදී ඒ ක්‍රිස්තියානි ආගම වගේම ගීතිකා ගායන ආදී කරන්න සිදු වුණා. ඒ වුණාට මේ දරුවා ගෙදර ගිහිල්ලා හවස්වරුවේ පන්සල විහාරස්ථානයේ ඇසුරු කළා. පොහොය දිනවල දෙමාපියන් සමග උපෝසත අෂ්ටාංග සීලය සමාදන් වෙන්න අමතක කරේ නැහැ. ඉතින් මේ ආකාරයෙන් කටයුතු කළ මේ ධර්ම මේ ඩේවිඩ් තරුණයා ඉගෙන ගැනීම කටයුතු කරා. ඊට පස්සේදී මේ කාලෙ වෙද්දී රටේ බෞද්ධයෝ හැටියට ශ්‍රී ලාංකිකයෝ හැටියට හිටියයි පවා තමන්ගේ ආගම දහම හෙලා දැක්ක. ඒ වගේ මේ කාලෙ වෙද්දී බුදු දහම පිළිබඳ ඒවයි අඩුපාඩු දකිමින් බොහෝ අය කතා කරා, ඒවයි විවේචනය කරා. මේ කාලෙදී ප්‍රසිද්ධ වාදත් පැවැත්තුණා. ඒව පංචමහා වාද කියලා හඳුන්වනවා. මෙන්න මේ වාද අතර එකක් තමයි පානදුරා වාදය. මේක අහලා පෙරටට පැමිණිය ඕල්කට්තුමා සහ බ්ලැවස්කි මැතිණිය. ඉතින් මෙන්න මේ ඕල්කට්තුමා පැමිණිලා පරම විඥානාර්ථ කියන බෞද්ධ සමාගම පිහිටෙව්වා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට සරසවි සඳරැස කියන පුවත්පත ආරම්භ කළා. ඉතින් ඕල්කට්තුමා තැනින් තැන ගිහිල්ලා අපේ රටේ ජාති ආගම වෙනුවෙන් කටයුතු කරා, දේශන පැවැත්තුවා. අන්නේ පැවැත්වූ දේශන සිංහල භාෂාවට පරිවර්තනය කළේ ඩේවිඩ් තරුණයා. මෙහෙම කටයුතු කරාදී ඩේවිඩ් තරුණයා කල්පනා කරනවා මේ ඩේවිඩ් කියන පරගැති නාමය අත්හැරලා ශ්‍රේෂ්ඨ සිංහල නාමයක් භාවිතා කරන්න ඕන කියලා අනගාරික ධර්මපාල කියන නාමය භාවිතා කරා. ඊට පස්සේ ඕල්කට්තුමාත් එකතු වෙලා රට ජාතිය නගා සිටුවන්න කටයුතු කළා. රථයේ ගමන් කරමින් තමන්ගේ රථයේ ගෙරිමස් නොකව් කියලා සඳහන් කරලා මත්පැන් පානයට සහ අරක් මස් කෑමට විරුද්ධව කටයුතු කරා. ඒ විතරක් නෙමේ, අපේ රටේ දරුවන්ගේ මිෂනාරි අධ්‍යාපනය ලැබීම වෙනුවට දරුවන්ට නිසි අධ්‍යාපනයක් ලබන්න ඕන කියලා ඉරිදා පාසල් ආරම්භ කළා. ඒ අතර එකක් තමයි දැන් තියෙන වර්තමාන, ඒ කියන්නේ ආනන්ද කොළඹ ආනන්ද විද්‍යාලය. ඉතින් මේ විදිහට පරම විඥානාර්ථ බෞද්ධ සමාගම මගින් පාසල් 50කටත් වඩා ඇති වුණා. මෙන්න මේ කාලේ පස්සේ කාලෙකදී ජපන් ජාතික භික්ෂුන් වහන්සේ නමක් සමග ධර්මපාලතුමාට දඹදිව චාරිකාවක් යන්න අවස්ථාව ලැබුණා. එතෙන්දි දැක්කා මහන්තා කියන හින්දු පූජකෙක් විසින් බුද්ධගයා භූමිය අත්පත් කරගෙන ඉන්නවා. ඊට පස්සේ අනගාරික ධර්මපාලතුමා සිංහලෙන් නැගිටිව් බුද්ධගයා බේරා ගනිව් කියන අභීත සටන් පාඨය ඇතුව බෞද්ධයාගේ සහාය ඇතුව බොහෝ වෙහෙසක් දරලා බුද්ධගයාව හින්දුන්ගෙන් බේරගෙන බෞද්ධයන්ට පත්කිරීමට සහයෝගයක් ලබා දුන්නා. ඉතින් ඔය ආකාරයෙන් කටයුතු කළා අනගාරික ධර්මපාලතුමා. බරණැස මූලගන්ධ කුටි විහාරය, කල්කටාවේ ධර්මරාජික මහා විහාරය වගේ සිද්ධස්ථාන ඇති කිරීමට කටයුතු කරා. ඒ කියන්නේ බෞද්ධ ආගම ලෝකයේ බෞද්ධයන් අතරත් පත් කිරීමේ අර මුණ ඇතුව. ඉතින් දුවේ පුතේ මේ පස්ස කාලෙකදී අනගාරික ධර්මපාලතුමා සිරි දේවමිත්ත ධම්මපාල නමින් පැවිදි වෙනවා. එතුමා 1933 දී උපසම්පදාව ලබා ගන්නෝ 1933 අප්‍රේල් මස 29 වෙනිදා බුදු සම්බුදු සසුන බේර ගැනීමට තවත් 25 වතාවක් මේ දඹදිව ඉපදේවා යන පැතුම ඇතිව උන්වහන්සේ අපවත් වෙනවා. ඉතින් දුවේ පුතේ අපට උන්වහන්සේ චරිතෙන් ගන්න පුළුවන් ආදර්ශ තමයි රට ජාතිය ආගම නගා සිටුවීමට කටයුතු කිරීම, යුත්තිය ඉටු කිරීමට නිර්භයව ඉදිරිපත් වීම, කතිකත්වය දියුණු කර ගැනීම, කුඩා කල පටන් තමන්ගේ ආගමට දහමට නැඹුරුව කටයුතු කිරීම, ඊළඟ පරගැති භාවයෙන් මිදීම කියන ඒවා. එහෙමනම් දුවේ පුතේ අද දින මම පාඩම අවසන් කරනවා. ඔබට පැවරුමක් ලැබෙවි, ඒක ඔබේ අත්පොතේ සඳහන් වේවි. එහෙමනම් දුවේ පුතේ අද දවසේ පාඩම ඉදිරිපත් කළ මම තංගල් අධ්‍යාපන කලාපයේ හිටපු බුද්ධ ධර්මයේ ගුරු උපදේශිකා වර්තමානයේ ඊන්දලී කන්ටි විදුහලේ විදුහල්පති WMP ධම්මයන්ති ඔබට සුබ දවසක් වේවා.